කතානායකවරයා විසින් කරනු ලබන නිවේදන එක පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 115 විද්‍යාවිධාන කුමක් වුවද සඳහන් වුවද 2024 දෙසැම්බර් 6 දින පාර්ලිමේන්තුව විසින් සංශෝධන සහිතව සම්මත කරන ලද යෝජනා ප්‍රකාරව කතානායකවරයා සභාපතිවරයා වූද නියෝජ්‍ය කතානායකවරයා නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා පාර්ලිමේන්තුවේ සභානායකවරයා විරුද්ධ පාර්ශ්වයේ නායකවරයා ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා සහ විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා සමග පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව කාරක සභාවේ සේවය කිරීම සඳහා තීරීම් කාරක සභාව විසින් මතු සඳහන් මන්ත්‍රීවරයන්ද නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය අනිල් ජයන්ත මහතා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ගමගෙදර දිසානායක මහතා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාන් ජනක මහතා, නිවේදන අංක 2 පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 121 විධිවිධාන සහ 2024 දෙසැම්බර් 6 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනා ප්‍රකාරව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මතු සඳහන් මන්ත්‍රීවරයන්ද තේරුම් කාරක සභාව විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුරංග අබේසිංහ මහතා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාජපුත්ති තිරන් රාසමාණිකම් මහතා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මෙනවිය, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්කම් ඉල්ලියාස් මහතා. නිවේදන අංක 3 ශ්‍රී ලංකා දේශගුණ පාර්ලිමේන්තු සංසදය දසවැනි පාර්ලිමේන්තුව සඳහා නැවත ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවට 2024 දෙසැම්බර් 31 දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වූ බව සහ ඒ අනුව එහි ප්‍රථම රැස්වීම 2025 ජනවාරි 8 බදාදා දින පස්වරු 2 පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 2 පැවැත්වීමට නියමිත බව සභාවට දන්වමු කැමැත්තෙමි. නිවේදන අංක 4 විවෘත පාර්ලිමේන්තු මුලාරම්භයන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය දසවැනි පාර්ලිමේන්තුව සඳහා නැවත ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවට 2024 දෙසැම්බර් 31 දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වූ බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි. කතානායකවරයා විසින් ලිපිලේඛන ආදිය පිළිගැන්වීම. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 වරහන් ඇතුළ 6 ව්‍යවස්ථා ප්‍රකාරව 2021 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 2 කාණ්ඩයේ රෝමන් ඉලක්කම 57 කොටස සහ 9 කාණ්ඩයේ රෝමන් ඉලක්කම 43, 44 සහ 45 කොටස්, 2021 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 2 කාණ්ඩයේ රෝම ඉලක්කම් 57, 58, 59 කොටස් සහ 9 කාණ්ඩයේ 41 කොටස සහ 2023 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 2 කාණ්ඩයේ රෝම ඉලක්කම් 21, 22, 23, 24, 25, 26 කොටස්, 3 කාණ්ඩයේ රෝම ඉලක්කම් 12, 13, 14 කොටස් සහ 9 කාණ්ඩයේ රෝම ඉලක්කම් 10, 11, 12, 13, 14, 14 කොටස් මම ඉදිරිපත් කරමි. ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා,
එකී වාර්තා මුද්‍රණය කළ යුතුය මම යෝජනා කරමි.
2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 36 වරහන් ඇතුළේ 1 වාගන්ති ප්‍රකාරව විගණකාධිපතිවරයා විසින් මා වෙත ඉදිරිපත් කරන ලද ජාතික විගණන කාර්යාලයේ 2023 වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන සහ මූල්‍ය ප්‍රකාශන විගණන පිළිබඳ ස්වාධීන විගණකගේ වාර්තාව එකී පනතේ 36 වරහන් ඇතුළත 3 වගන්ති ප්‍රකාරව මම සභාගත කරමි. ලිපිලේඛනාදිය පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමිය සහ උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය.
Honorable Speaker, I present the annual report of the Eastern University of Sri Lanka for the year 2022, annual report of the Postgraduate Institute of Agriculture of the University of Peradeniya for the year 2023, and annual performance report of the Inland Revenue Department for the year 2023. I move that these reports be referred to the relevant committees. Honorable Speaker, I present the regulations made by the then Minister of Finance, Economic Stabilization and National Policies under Section 20 of the Imports and Exports Control Act No. 1 of 1969, amended by Acts No. 48 of 1985 and No. 28 of 1987, read with Sections 4, 1 and 14 of the aforesaid Act and published in the Gazette Extraordinary No. 2384/35 of 17th May 2024. Regulations made by the Minister of Finance, Planning and Economic Development under Section 20 of the Imports and Exports Control Act No. 1 of 1969, amended by Acts No. 48 of 1985 and No. 28 of 1987, read with Sections 4, 1 and 14 of the aforesaid Act and published in the Gazette Extraordinary No. 2413/37 of 4th December 2024. Order made by the then Minister of Finance, Economic Stabilization and National Policies under Section 22 of the Foreign Exchange Act No. 12 of 2017 and published in the Gazette Extraordinary No. 2389/08 of 18th June 2024. Regulations made by the then Minister of Finance, Economic Stabilization and National Policies under Section 17, read with Section 11 of the Payment and Settlement Systems Act No. 28 of 2005 and published in the Gazette Extraordinary No. 2382/11 of 30th April 2024. Regulation made by the then Minister of Finance, Economic Stabilization and National Policies under Section 4, read with Section 3 of the Casino Business Regulation Act No. 17 of 2010, relating to casino business licensing regulations and published in the Gazette Extraordinary No. 2386/9 of 29th May 2024. Order made by the then Minister of Finance, Economic Stabilization and National Policies under Section 3(3) of the Ports and Airports Development Levy Act No. 18 of 2011, relating to Ports and Airports Development Levy and published in the Gazette Extraordinary No. 2377/39 of 28th March 2024. Regulations made by the then Minister of Investment Promotion in consultation with the Colombo Port City Economic Commission and the Condominium Management Authority established under Section 2 of the Condominium Management Authority Law No. 10 of 1973 under Paragraph Q of Section 71(2), read with Section 54 of the Colombo Port City Economic Commission Act No. 11 of 2021, relating to Colombo Port City Management of Condominium Property and published in the Gazette Extraordinary No. 2394/68 of 26th July 2024. Order made by the then Minister of Finance, Economic Stabilization and National Policies under Section 2 of the Special Commodity Levy Act No. 48 of 2007, relating to Special Commodity Levy and published in the Gazette Extraordinary No. 2384/31 of 17th May 2024. Order made by the then Minister of Finance, Economic Stabilization and National Policies under Sections 2 and 5 of the Special Commodity Levy Act No. 48 of 2007, relating to special commodity levy and published in the Gazette Extraordinary Number 2395/32 of 31st July 2024. Order made by the Minister of Finance, Economic Development, Policy Formulation, Planning and Tourism under Section 2 of the Special Commodity Levy Act Number 48 of 2007, relating to special commodity levy and published in the Gazette Extraordinary Number 2404/19 of 2nd October 2024. Order made by the Minister of Finance, Economic Development, Policy Formulation, Planning and Tourism under Sections 2 and 5 of the Special Commodity Levy Act Number 48 of 2007, relating to special commodity levy and published in the Gazette Extraordinary Number 2406/2 of 14th October 2024. Order made by the Minister of Finance, Economic Development, Policy Formulation, Planning and Tourism under Section 2 of the Special Commodity Levy Act Number 48 of 2007, relating to special commodity levy and published in the Gazette Extraordinary Number 2408/15 of 1st November 2024. Order made by the Minister of Finance, Planning and Economic Development under Section 2 of the Special Commodity Levy Act Number 48 of 2007, relating to special commodity levy and published in the Gazette Extraordinary Number 2412/38 of 30th November 2024, and Aswasuma Welfare Benefit Payment Scheme made by the Minister of Finance, Planning and Economic Development under Section 9 of the Welfare Benefits Act Number 24 of 2002, relating to welfare benefits and published in the Gazette Extraordinary Number 2415/66 of 21st December 2024. I move that the regulations, orders, and the scheme be referred to the Committee on Public Finance. I present the Procurement Guidelines 2024 on goods, works, and non-consulting services formulated by the National Procurement Commission in terms of the Article 156C(1) of the Constitution of the Democratic Socialist Republic of Sri Lanka, and published in the Gazette Extraordinary Number 2412/1 of 25th November 2024, and order made by the then Minister of Education under Section 27(1), read with Sections 21 and 139 of the Universities Act Number 16 of 1978, on the recommendation of the University Grants Commission with regard to the establishment of faculties and departments of the University of Jaffna, Sri Lanka, and published in the Gazette Extraordinary Number 2394/65 of 26th
July 2024.
Thank you.
ගර්භතානායකතුමනි 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වෙනි වගන්ති යටතේ ශෙස් බද්ද සම්බන්ධයෙන් නෙවකට ආයෝජන ප්‍රවර්තන අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2024 සැප්තැම්බර් 5 වෙනි දිනදී 2004 ඇල ඉරාක් 25 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන නියමයේ මම ඉදිරිපත් කරමි. මෙම නියමයේ රජයේ මුදල් කාර්යක ස්වභාවයට යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු ඇවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමා
කරුකතානායකතුමනි 2019-2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා කජු සංස්ථාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව අදාළ කාර්ය සභාවට යොමු කර යුතුයයි මම යෝජනා කරමි.
ගරු රාජ්‍ය පරිපාලන පළාත් සභාව සහ පළාත් පාලන අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි 2020 සහ 2021 වර්ෂ සඳහා දුරස්ථේ ගිණුම් මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා අදාළ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැන්වීම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා විසින් පිළිගැන්වීම.
අජේ මුදල් පිළිබඳ කාර්ක සභාවද යොමු කරන ලද 24 වාර්ෂික සඳහා මුදල් ආර්ථික සංවර්ධන ප්‍රතිපද සම්පාදන සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශයේ වසර මැද රාජමූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව සම්බන්ධයෙන් වූ එකී වාර්තාව මම ඉදිරිපත් කරමේ ගරු කතානායකතුමා. මූලික වශයෙන්ම එතන අපි හොයලා බලලා මම සංක්ෂිප්තයක් හැටියට කිව්වොත් එහෙම 24 ජනවාරි ඉඳලා නොවැම්බර් දක්වා රාජ්‍ය මූල්‍ය අංශයේ කාර්යසාධනය හෙළිදරව් කරමින් මුළු ආදායම හා ප්‍රධාන 23 වර්ෂයට සාපේක්ෂව 32.2% වර්ධනයක් ආදායම වියදම 1.9% වර්ධනයක් පිළිබිඹු කරා. ඒ අතුරෙන් බදු ආදායම 34.2% වැඩි වෙලා තියෙනවා. බදු නොවන ආදායම 14% වැඩි වෙලා තියෙනවා. ඒත් එක්කම ප්‍රාථමික ශේෂය 2023 වර්ෂයේදී බිලියන 331.4 ඉඳලා 2024 ජනවාරි නොවැම්බර් මාසය වෙනකොට රුපියල් බිලියන 927.8 ලෙස 180% ප්‍රාථමික ශේෂය වර්ධනය වෙලා තියෙනවා. අයවැය හිඟය රුපියල් බිලියන 2020 ඉඳලා රුපියල් බිලියන 1217 දක්වා 39.8% අඩු වෙලා තියෙනවා. ඒ කරුණු සලකා බලලා රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව සම්බන්ධයෙන් අපේ කාර්ක සභාවේ එකඟතාවය පළ කරා. කාරණා දෙකක් තියෙනවා. විගණ කාර්යාලයේ 2025 කාර්ය වැඩසටහන ඉදිරිපත් කරා. පාර්ලිමේන්තුව විසිරුවලා තිබිච්ච නිසා ජනවාරි පළවෙනිදට කලින් ඒක ගන්න බැරි වෙලා තිබුණා. අපි කොන්දේසියක් යටතේ අනුමත කරා. ඔබතුමාට ඒක ලිඛිතව ඉදිරිපත් කරයි කාර්ක සභාවෙන්. මොකද කමිටුව සමග සාකච්ඡා කළ අවශ්‍ය සංශෝධන ඒ කාර්ය වැඩසටහනට එකතු කරා. මම දැනටමත් විගණක අධිපතිතුමා ඒ සම්බන්ධයෙන් දැනුවත් කරා. අත්‍යවශ්‍ය කාරණයක් තියෙනවා. ඒ තමයි ගරු කතානායකතුමා මම ඔබතුමත් ඇවිල්ලා සාකච්ඡා කරා. මුදල් පිළිබඳ කාර්ක සභාවට තාක්ෂණ නිලධාරීන් අවශ්‍යයි. කෝප්පයකටයි විගණක අධිපති කාර්යාලයේ සිය ගාණක් ඉන්නවා වැඩ කරන්න. නමුත් දැන් අපි දැක්කා අපේ කමිටුවට අගමැතිතුමිය නැගිරලා මං හිතන්නේ මේ මේ ડોකියුමන්ට්ස් 15ක් විතර ඉදිරිපත් කරා. හැබැයි අපිට එකම එක තාක්ෂණ නිලධාරියෙක්වත් නැහැ. ඉතින් මේක මට කරගෙන යන්න නම් තාක්ෂණ නිලධාරින්ගේ අත්‍යවශ්‍ය බව ඔබතුමා පිළිගන්න ඕන. ඒ නිසා 9 පාර්ලිමේන්තුවේ අපි සම්මත කරගත්ත පාර්ලිමේන්තු අයවැය කාර්යාලය. මේක අත්‍යවශ්‍යමයි. ඒ නිසා ගරු කතානායකතුමා මම ඔබතුමාට ආයාචනා කරනවා හැකි ඉක්මනට මම මහලේකම්තුමියටත් කතා කරා අපි පාර්ලිමේන්තු අයවැය කාර්යාලය ස්ථාපනය කරන්න ඕනේ. එතකන් අපේ සංවර්ධන හවුල්කරුවන් UNDP වැනි ආයතන සමග එකතු වෙලා අපි ගිය පාර්ලිමේන්තුවෙත් සාකච්ඡා කළ උපදේශක තාක්ෂණික ඇනලිස්ට්ලා කණ්ඩායමක් තෝරගත්තා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ අවධානය යොමු කරන්න මම බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.
මුදල් කාරක සභාවේ සභාපතිතුමා ඉදිරිපත් කරපු කාරණේ ඉතා සාධාරණයි. මමත් පිට පෙර මුදල් කාරක සභාවක සමාජිකෙක් වශයෙන් කටයුතු කළා. එම නිසා තාක්ෂණ නිලධාරීන් ලබා දීම පිළිබඳව අප එකඟයි. ඒ ලබාගත යුක්තිය කෙසේද ලබා ගන්න ක්‍රමය මොකක්ද කියන එක ගරු සභාපතිතුමත් කතානායකතුමත් අවශ්‍ය නම් අපත් සම්බන්ධ වෙලා සාකච්ඡා කරලා තීරණය කරගන්නු.
ගරු විපක්ෂ නායකතුමා, ඔබතුමාට විනාඩි 3ක් දෙන්නම්.
ගරු කතානායකතුමනි, 2025 වසර සඳහා පළමු පාර්ලිමේන්තු සැසිය ආරම්භ කරන මේ අවස්ථාවේ විශේෂයෙන්ම ජනතා පරමාධිපත්‍ය සුරක්ෂිත කිරීමේදී නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ කේන්ද්‍රස්ථානය ලෙස මෙම උත්තරීතර පාර්ලිමේන්තුව වෙත ලැබී තිබෙන ඒ කාර්යභාරය එක සුවිශේෂී වගකීමක්. හුදෙක් සටන් පාටවලට සීමා නොවී අලුත් දේශපාලන සංස්කෘතියක් තුළින් ජනතා බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන ජනතාවාදී දේශපාලන සංස්කෘතිය ඇතිකරලීමේ අදිෂ්ඨානයෙන් පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීතුමන්ලා මන්ත්‍රීතුමියන්ගේ හැටියට අපි සියලු දෙනාම එක අදිෂ්ඨානයක ඇති කරගෙන ඉදිරියට යමුයි කියන යෝජනාව මා ඉදිරිපත් කරනවා. ඒ වගේම උදා වූ නව වසර ගරු කතානායකතුමා ප්‍රමුඛ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් එවැගේම මහල එකමුතුමිය ප්‍රමුඛ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් ප්‍රාර්ථනා කරමින් කැපවීමෙන් අදිෂ්ඨානයෙන් ඉදිරියට වැඩ කටයුතු කරන්නට ඒ ධෛර්යය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුවේ කාර්යභාරය කාර්යක්ෂමතාවය තහවුරු කිරීම සඳහා අපි හැමෝම දන්නවා කැපවීමෙන් කටයුතු කරන ඉතාමත්ම හොඳ නිලධාරි මණ්ඩලයක් හැම තලයකම අපේ පාර්ලිමේන්තුව තුල තිබෙනවා. ජෝසෆ් මයිකල් පෙරේරා මැතිතුමාගේ කාලයේ පටන් ඔවුන්ට හිමිවිය යුතු ඉතිරි විවේක නිවාඩු වෙනුවෙන් ලබා දිය යුතු දීමනා ඒ වැඩපිළිවෙල එලෙසම ක්‍රියාත්මක කරන්නට අපි ස්ටාෆ් ඇඩ්වයිසරි කමිටි එකේ ඒ අනුමැතිය ලබා ගත්තා. ඒ තීන්දුව ක්‍රියාත්මක කිරීමේ බලය ගරු කතානායකතුමා හැටියට ඔබතුමාට තිබෙනවා. ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ නිලධාරි මණ්ඩලය වෙනුවෙන් මෑතකදී සුභවාදී තීන්දුව තීරණ ගණනාවක් ගත්තා. ඒක පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. ඒ හොඳ ප්‍රගතිශීලී ගමන ඉදිරියට යමින් ස්ටාෆ් ඇඩ්වයිසරි කමිටි එක එදා අපි ගත්ත තීන්දුව, ඒ කියන්නේ 21 වසරක් තිස්සේ අඛණ්ඩව ක්‍රියාත්මක වුණු ඉතිරි නිවාඩු වෙනුවෙන් ලබා දිය යුතු දීමනා වැඩසටහන, අපි මේක එකඟ වෙලා හමාරයි. මේ ක්‍රියාත්මක කරන්නටත් මේ නව වසරේ සිට අපි කටයුතු කරමුයි කියලා ගරු කතානායකතුමාට යෝජනා කරමින් රටටත් ජනතාවටත් මාතෘභූමියටත් මේ රටේ සමස්ත ජනයාටත් සුභ සෞභාග්‍ය සම්පන්න නව වසරක් ප්‍රාර්ථනා කරනවා. එපමණක් නොවේ ඒ සුභවාදී සෞභාග්‍ය සම්පන්න රට නිර්මාණය කරන්නට අපි හැමෝම අත්වල් බැඳගෙන කටයුතු කරන්නට සූදානම්.
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යමාගෙන් ඇසීමට.
මම අහනවා ගරු නියෝජක කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, A1 50 A2 එමුණුව මගින් දක්වා තියෙනවා. මේ 50 මම කියවන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමා. නමුත් කීපයක් කියන ඔබතුමා අහලා තියෙන මේ එක එක් රෝහල් වල පවතින වෛද්‍ය හෙද අතුරු වෛද්‍ය සේවාවල පවතින පුරප්පාඩු වෙන වෙන කවරේද කියලා. උදාහරණයක් ගත්තොත් පුත්තලම මූලික රෝහලේ විශේෂඥ වෛද්‍ය නිලධාරී අනුමත කාර්ය මණ්ඩලයේ 22 පුරප්පාඩු 7 තියෙනවා. ලියාපන්ති වෛද්‍ය නිලධාරී පුරප්පාඩු 1, වෛද්‍ය නිලධාරී පුරප්පාඩු 13, දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරී පුරප්පාඩු 3, හෙද නිලධාරී පුරප්පාඩු 9, ඖෂධ සංයෝජක පුරප්පාඩු 2. ඒ වගේම මාරවිල මූලික රෝහල ගත්තාම විශේෂඥ වෛද්‍ය නිලධාරීන්ගේ පුරප්පාඩු නෙවෙයි අතිරික්ත 4ක් තියෙනවා. ලියාපන්ති වෛද්‍ය නිලධාරී 3 පුරප්පාඩු තියෙනවා. වෛද්‍ය නිලධාරී 13, පුරප්පාඩු හෙද නිලධාරී 20. මේ අදී හැටියට මම මේක සභාගත කරන්නම්. ඔබතුමාට බලා ගන්න පුළුවන් මේ ප්‍රාථමික සෞඛ්‍ය ඒකක දක්වා තියෙන කාඩ් එක සහ දැන් තියෙන තත්ත්වය කොහොමද කියලා. A3 ඉදිරි බඳවා ගැනීම සිදු කිරීමේදී මේ රෝහල් පවතින පුරප්පාඩු පිරීම කටයුතු කරනා වගේම යම්කිසි ආකාරයක මේ කාර්ය මණ්ඩලය අනුයුක්ත කිරීමේදී ඔබතුමාට පේනවා පුරප්පාඩු පමණක් නෙමෙයි සම්පති දැන්වල අතිරික්තකුත් ඉන්නවා. ඒක අපි මැනේජ් කරන කටයුතු කරනවා. 4 ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර ඒ යටතේ හලාවත රෝහලේ සංවර්ධන කටයුතු සිදු කිරීම දැනට ක්‍රියාත්මක වෙමින් පවතී. පුත්තලම දිස්ත්‍රික්කයේ පළාත් සභා යටතේ පාලනය රෝහල් පද්ධතිය වැඩි දියුණු කිරීම සඳහා පාසන අරමුදල් සහ ව්‍යාපෘති යොදාගෙන ඇත. පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රධාන ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර ව්‍යාපෘතිය. ආ පැන නොනගි.
ගරු ඇමතිතුමා, මම අතුරු ප්‍රශ්න මම අහන්නට සූදානම් වෙලා සිටියේ නැහැ. නමුත් හලාවත රෝහල ගැන ඔබතුමා ප්‍රකාශ කරපු නිසා මෙම රෝහලේ අවුරුදු 10ක විතර ඉඳලා මේ සැදෙන ගොඩනැගිල්ලක් තමයි මේ වෙනකොටත් සැදෙමින් පවතින. ඔබතුමා හොයලා බලන්න කරුණාකරලා ඒ ගැන විශේෂඥ වෛද්‍යවරුන්ටවත් ඉන්න තැනක් නැතුව තාමත් ඒ ගොඩනැගිල්ල මම පළාත් සභාවේ ඉන්න කාලේ ඉඳන් අපි කතා කරනවා. තාමත් ඒක ඒ தත්ත්වෙම තියෙනවා. මම ඒක පමණක් යොමු කරමින් නතර
කරනවා.
දෙවෙනි අතුරු ප්‍රශ්නය රෝහණ බණ්ඩාර මහත්මයායි.
අරු මන්ත්‍රීතුමා අතරම මේ රුපියල් බිලියන 69ක ව්‍යාපෘති මේ විදිහට අතරම නතරලා තියෙනවා. අපි මෙවර අයවැයේදී එයින් සැලකිත ප්‍රමාණයක් කර කටයුතු සම්පූර්ණ කිරීම සඳහා මුදල් යොදවන්න බලාපොරොත්තු වෙනවා.
ගරු රෝහණ බණ්ඩාර
ගරු ඇමතුමනේ මේ වයම් පළාතට මේ පුත්තලම දිස්ත්‍රික්කය ආපු ඉන්නම වයම් පළාත සම්බන්ධව මම දැක්කා දසත ලංකා නිවුස් එකේ ගියා නීති විරෝධී වෛද්‍යවරු ඇටලීම් ගණනාවක් දසත ලංකාවකින් ගිහිල්ලා ඒ කට්ටිය පරීක්ෂණ කළේ කට්ටිය හොයාගෙන කට්ටිය කට්ටිය ඇතුළට දාලා නීති විරෝධී වෛද්‍යවරු විදිහට පෙනී හිටිමින් විශාල වශයෙන් ජනතාවට බෙහෙත් ලබා දීම සිද්ධ කරලා තිබෙනවා වයම් පළාතේ විශාල ප්‍රදේශයක. එතකොට ඔබතුමා මේ සම්බන්ධව දැන් ඔබතුමා අපි දැක්කා පහුගිය කාලේ ගිහිල්ලා අර හතරගම දෙවියන්ටත් වැඩි දේවල් කරන්න පුළුවන් කියලා කතා කරපු හින්දා මේ වගේ නීති විරෝධීව කටයුතු කරන වෛද්‍යවරු අත්අඩංගුවට ගන්න සහ ඒවා සමාජයෙන් අයින් කරන්නට ඔබතුමා යම් කිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ හැකිද?
ගරු මන්ත්‍රීතුමනි අපිට ලංකාවේ වෛද්‍ය ක්‍රම කීපයක් ක්‍රියාත්මක වෙනවා. ඒ වෛද්‍යවරු වෛද්‍ය සභාව ලියාපදිංචි විය යුතුයි. හැබැයි මේ ලියාපදිංචියේ සමහර වෛද්‍ය සභාවල ප්‍රශ්න තියෙනවා. ඒ වගේම ඒ ලියාපදිංචි වෙච්ච වෛද්‍ය ක්‍රමයට පරිබාහිර වෙනත් වෛද්‍ය ක්‍රමිනුත් පාවිච්චි කරනවා. දැන් මේ සාමාන්‍යයෙන් කතාබහේ කියනවා 40,000ක් විතර මේ හොර වෛද්‍යරු ඉන්නවා කියලා. පුජ්‍යලකම මේක පිළිගන්නේ 40,000ක් ඇති කියලා. නමුත් යම් ප්‍රමාණයක් ඉන්න බව අපි දන්නවා. ඒ සඳහා විශේෂයෙන්ම අපේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ මාර්ගයෙන් වැටලීම් සිදු කරමින් යනවා. ඉතින් අපි ජනතාවට කියන්නේ ඔබ දන්නවා නම් මේ ලියාපදිංචියෙන් තොර වෛද්‍යරු ඉන්නවා කියන එක කරුණාකරලා දැනුම් දෙන්න. ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න සූදානම්. සමහර අවස්ථාවල ඇතන අපි ඒ නඩු පැවරීම් මෑත කාලේ සිදු කළා තියෙනවා.
ගරු මන්ත්‍රීතුමා
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා කාර්යාලවලට මේ සඳහා රෙගුලාසි දීලා තියෙනවා, නීති කෝටහල තියෙනවානේ. ඒකට ඒ හරහා ඔබතුමාලට මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වලා ප්‍රදේශයේ පවත්වන සියලුම ඩිස්පෙන්සරි වලට ඔබතුමාලාගේ මේ ඒ ආයතන වලින් ගිහිලා පරීක්ෂා කරලා මේක පිළිබඳ ජනතාවට මේක පිළිබඳව හොයන්නට වෛද්‍ය සහතික නිරීක්ෂණය කිරීමට පුළුවන් හැකියාවක් මන් දන්න තරමින් සාමාන්‍ය ජනතාවට නැහැ. එයාද දැන් අපි දැක්ක දේශීය වෛද්‍යවරයා ඉංග්‍රීසි බෙහෙත් දෙනවා, හොමෝපති වෛද්‍යවරයා ඉංග්‍රීසි බෙහෙත් දෙනවා. එතකොට දෙන බෙහෙත් අරගෙන ආවිල්ලා හොඳ වුණාම වෛද්‍යවරයා ටොප් කියන්න කියන තමයි අපේ ජනතාව හුරු වෙලා ඉන්නේ. එතකොට දැන් MOH එකට දීලා තියෙන ඔබතුමාලගේ රෙගුලාසි මාලාවක් මේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන්න. එතකොට මේක ජනතාවගේ ඇඟෙන් තිබ්බහම ගරු ඇමතුමා හරි අසාධාරණයිනේ. ඔබතුමාලගේ නීතිය ක්‍රියාත්මක වුණා නම් මම කියන්නේ බලසම්පන්න අමාත්‍යංශයක් තියෙන වෙලාවේ ඔබතුමා පොඩ්ඩක් කරලා දුන්නා නම් හොඳයි නේද?
හරි, මේ තුන්වෙනි ප්‍රශ්නේ මේ අහන්නේ මම උත්තරයක් දීලා යන්නම්. මේ කලබල වෙන්න එපා, ඒ වැඩ කටයුතු සිද්ධ වෙනවා. ඔබතුමාට උදව් කරන්න තියෙන්නේ බාධා කරන්න නැතුව.
ගරු දේවානන්ද සුරවීර මන්ත්‍රීතුමා, වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතා සහ සම්පකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
අමාත්‍යතුමාට ප්‍රශ්න යොමු කරන්න.
ගරු කතානායකතුමනි, ආයක මේ වෙනිට පළාත් සභාවලට අයත් පළාත් නවයෙහිම මූල්‍ය කටයුතු සිදු කරනු ලබන සමුපකාර සමිති සංඛ්‍යාව 4949ක්, රේඛීය දෙපාර්තමේන්තුවට අයත් මධ්‍යම ආණ්ඩුවේ මූල්‍ය කටයුතු සිදු කරනු ලබන සමුපකාර සමිති සංඛ්‍යාව 32ක්, ඒ අනුව මූල්‍ය කටයුතු සිදු කරනු ලබන මුළු සමිති සංඛ්‍යාව 4981ක්. ඒ සිද්ධ වෙන්නේ උතුරු පළාතේ සමිති 51ක්, නැගෙනහිර පළාතේ සමිති 75ක්, දකුණු පළාතේ සමිති 1137ක්, බස්නාහිර පළාතේ 1244ක්, මධ්‍යම පළාතේ 511ක්, උතුරු මැද පළාතේ 142ක්, ඌව පළාතේ 502ක්, සබර්ගම පළාතේ 598ක්, වයඹ පළාතේ 689ක් ලෙස. දෙක, ඔව්, මහරගම සමපකාර ග්‍රාමීය බැංකුව බස්නාහිර පළාත සමපකාර සංවර්ධන කොමසාරිස්ට අයත් මූල්‍ය කටයුතු සිදු කරනු ලබන සමපකාර සමිතියකි. තුන, මූල්‍ය අර්බුද හේතුවෙන් තැන්පත්කරුවන්ගේ තැන්පත් මුදල් ගෙවීමට නොහැකි වී ඇති අතර බස්නාහිර පළාත සමපකාර සමිති ප්‍රඥප්ති යටතේ විමර්ශනයක් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ මගින් මේ වන විට විමර්ශනය සිදු කරමින් පවතී. හතර, ඔව්, සමිතියේ කටයුතු විධිමත් කළමනාකරණයකින් පවත්වාගෙන යාම සඳහා පවතින අධ්‍යක්ෂක මණ්ඩලයට දෙපාර්තමේන්තු නිලධාරීන් 3 දෙනෙකු පත් කර එකී අය අතරින් සභාපති හා උපසභාපති නම් කර ඇත. සමිතියේ මූල්‍ය අර්බුදයේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභාවේ 2011 අංක 4 දරන සමුපකාර සමිති සංශෝධන ප්‍රඥප්තියෙන් සංශෝධන 1998 අංක 3 දරන සමුපකාර සමිති ප්‍රඥප්තියේ 47.2 වගන්ති යටතේ විමර්ශන දෙකක් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් සිදු කරමින් පවතී. සියලුම ණය අයකර ගැනීමේ නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත. 2023/9/2 හා 2024/7/6 දින ඇති මහසභා යෝජනා ස්ථිරත්වය අනුව සමිතිය සතු වත්කම් 12ක් විකිණීම සඳහා බස්නාහිර පළාත් සභාවේ 2011/4 දන සමුපකාර සමිති සංශෝධන ප්‍රඥප්තියෙන් සංශෝධන 1998/3 දන සමුපකාර සමිති ප්‍රඥප්තියේ 33/2 ආවගන්ති අනුව දේපළ බැංකු බැහැර කිරීමේ දේපළ බැහැර කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව මෙහි දේපළ සඳහන් රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවෙන් තක්සේරු වාර්තා කැඳවීමට කටයුතු කර ඇති අතර ඉඩම් 4ක් සඳහා තක්සේරු වාර්තා ලැබී ඇත. එකී ඉඩම් 4 අතරේ ඉඩම් 2ක් රුපියල් මිලියන 88.25ක් වටිනාකමට විකිණීමට කටයුතු කර ඇත. අයකරගත් ණය මුදල් ඇතුළුව රුපියල් මිලියන 100ක් පහත සඳහන් ක්‍රමවේද යටතේ තැන්පත්කරුවන් වෙත තැන්පත් මුදල් නිදහස් කර ඇත. 1A රුපියල් 5000කට අඩු සියලුම තැන්පත් ගිණුම් සඳහා ගෙවා අවසන් කිරීම 24/8/31 දිනට පැවති තැන්පත්කරුවන්ගේ තැන්පත් ශේෂය අනුව 10.5% ප්‍රතිශතයක් තැන්පත්කරුවන් වෙත ගෙවා අවසන් කර ඇත. ආ ප්‍රශ්නය අදාළ නොවේ.
ගරු වෙළඳහ වාණිජ ආහාර සුරක්ෂිත සහ සෝපාකාර සංවර්ධන අමාත්‍යතුමනි, දැනට විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ තුල අවිස්සාවේල්ල ගත්තත්, දෙහිවල සමුපාකාර සමිතිය ගත්තත්, විශේෂයෙන්ම මහරගම විවිධ සේවා සමුපාකාර සමිතිය ගත්තත්, මේ හැම සමුපාකාර සමිතියකම බරපතල ගණයේ දෙවන්ත හොරකම් වංචා දූෂණ වෙන ස්ථාන හොඳම උදාහරණය තමයි මහරගම විවිධ සේවා සමුපාකාර සමිතිය. එතකොට මහරගම විවිධ සේවා සමුපාකාර සමිතියේ මේ වෙනකොට තැන්පත්කරුවන් 33,000ක් කෝටි 100ක් බිලියන 1ක වංචාවක්. හැබැයි තවම ඒ වංචාවලට සම්බන්ධ අර මහරගම විවිධ සේවා සමුපාකාර සමිතියේ ග්‍රාමීය බැංකු කරේ විශ්වාස තියලා තමන්ගේ සැඳෑ සමය යහපත් කරගෙන ඉලක්ක කරගෙන මුදල් තැන්පත් කරපු තැන්පත්කරුවාද ඛේදවාචකයකට පත් වෙලා තියෙන්නේ. ඒක බරපතල ඛේදවාචකයක්. මිනිසුන්ගේ යන්නේ නමන් නැතුව ඉන්නේ. බෙහෙත් ටික ගන්න නැහැ. කිසිම දෙයක් කරගන්න බැරි අන්තාසන්න භාවයට පත් වෙලා තියෙන්නේ. එතකොට හැබැයි තවම ඉබි ගමනින් මේක අදාළ කරන කොමසාරිස් කාර්යාලය විමසුවත් ඉබි ගමනකින් යන ක්‍රියාවලියක් තමයි අපට දකින්නට ලැබෙන්නේ. එක වටේකින් එක පැත්තකින් ඒගොල්ලෝ යෝජනා කරනවා විවිධ සේවා සමුපාකාර සමිතියට අදාළ දේපළ ටික විකුණන්න. හැබැයි දේපළ විදියට තියෙන්නේ බොහොම ඉඩම් 4-5ක් මේක විකුණුවොත් වෙන ඇර අතිසාරයට අඹර ගන්න වගේ වැඩක්. මොකද දැනට ඉඩම් 2ක් විකුණලා ගෙවලා තියෙන්නේ 10%. ඔව්.
ඔබතුමාගේ මේ ගැටලුව පැහැදිලි. ගරු මන්ත්‍රීතුමා, ඔබතුමා මේ මතු කරන ගැටලුව පිළිබඳව අපේ අමාත්‍යාංශය යටතේ තිබෙන සමුපකාර මේ මුදල් මේ ණය දෙන සමුපකාර සමිති 4986 අපි මේ දිනවල මේ පිළිබඳව ඉතා විශාල ගැටලු ප්‍රමාණයක් එනවා. මහරගම, ගම්පහ, උකුවෙල මේ මේ මිලියන ගණන් මිනිසුන්ගේ තැන්පත් ආපසු ගෙවන්න ඇති ප්‍රශ්නක් තියෙනවා. ඒ වගේම මේකේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. සමුපකාර දෙපාර්තමේන්තුව මේවා ලියාපදිංචි කරනවා. තැන්පතු අරගෙන තැන්පතු අවභාවිතා වුණාට පස්සේ වග කියන්නේ කොහොමද කියලා ඇහුවොත් එම ආපහු සමුපකාර සමිතියට බාර දීලා ඉන්නවා. ඒ නිසා මේකේ නීතිමය ගැටලුත් තියෙනවා. ඒ නිසා ආරක්ෂාව සම්බන්ධයෙන් තැන්පත් කරවන්න බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා දැන් වෙලා තියෙන්නේ සමුපකාර පනතට අනුව කොමසාරිස්වරයාට කරන්න පුළුවන් කාර්යභාරය කොමසාරිස්වරයා කරමින් තිබෙනවා. ඒට අදාළ මණ්ඩලයක් පත් කරලා ඒ මණ්ඩලය හරහා කළමනාකරණය කරලා පළාත් සභාවල පනත යටතේ තියෙන පනතේ කාර්යභාරයන් අනුව ඒ දේපල කළමනාකරණය කරමින් තැන්පත් කරුවන්ට මුදල් ගෙවීම පමණයි ගරු මන්ත්‍රීතුමා කරන්න පුළුවන්කම තියෙන්නේ. සා අපිට ඉදිරියේදී මේ පිළිබඳව දැඩි නීතිමය ප්‍රතිසංශෝධනයන් වලට යන්න සිද්ධ වෙලා තියෙනවා. අපි මේ වෙනකොට තීරණයක් කරන් තියෙනවා. කිසිදු ණය දෙන සමිතියක් ලියාපදිංචි කරන්නේ නැහැ සමුපකාර දෙපාර්තමේන්තුව යටතේ. විශේෂයෙන් පහුගිය කාලේ උතුරුමැද පළාතේ හිටපු ආණ්ඩුකාරවරු මැදිහත්වලත් ණය දෙන සමිති හදලා තියෙනවා. සමිති තියෙන්නේ ණය දෙන. සල්ලි දැම්මේ කවුද කියලා හොයාගන්න බෑ. ඒ නිසා මෙවැනි ප්‍රශ්න ගණනාවක් මේ සමුපකාරයට මුවා වෙමින් සිදු කරමින් තිබෙනවා. ඒ නිසා මෙහි තැම්පත් කරුවන් ඔබ සඳහන් කළා වගේම තමන්ගේ සැඳෑ සමය ගෙවන්න මේ විශ්‍රාම වැටුප ගත නැත්නම් තමන්ගේ පාරිතෝෂිතය අරගෙන EPF එක ETF එක අරගෙන ඒකෙන් පොලියක් බලාපොරොත්තුෙන් තැම්පත් කරපු අපේ රටේ වැඩිහිටි ජනතාව. ඒ නිසා මෙයාට සාධාරණ ඉෂ්ට වෙන්න ඕන. ඒ නිසා අපි මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. මේ සමුපකාර සමිති පිළිබඳ කඩිනම් විමර්ශනයක් විගණනයන් ආරම්භ කරලා තියෙනවා. ඒ නිලධාරීන්ට අදාළව නීතිමය ක්‍රියාමාර්ග ගන්නත් මේ ගැටලුව ඉතා ඉක්මනින් විසඳන්නත් අපි අපේ අමාත්‍යාංශයන්තේ කටයුතු කරනවා. ඒ නිසා මේ පවතින තත්ත්වය මෙතනින් එහාට ගෙනියන්න මේ තියෙන තත්ත්වයන් යටතේ කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් නැහැ. දැනට තියෙන නීතිමය ප්‍රතිපාදන යටතේ අපි කටයුතු කරමින් තිබෙනවා. මෙතනින් ඉදිරියට මේ පිළිබඳව විධිමත් මැදිහත් වීමක් කරන්න අපේ අමාත්‍යාංශයන්ට අපි කටයුතු කරනවා.
කරු එමෙතුමා දෙවෙනි ප්‍රශ්නේ දැන් ඇත්තටම මේ දේපළ විකිණීම මත මේ තැන්පත් කරුවන්ගේ මුදල් ගෙවන්න බෑ. කෝටි 100ක් ගෙවන්න බෑ. 10% දැනට ඉඩම් දෙකක් වුණා. තව ඉඩම් හතරක් වුණාම තව 5% විතර ගෙවන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ වෙන දේ තමයි ওই ඉඩම් ටිකක් විකුණලා ඒකත් විනාශ කරාට පස්සේ අර තැන්පත් කරුවන්ට සමුපාකාර විසේවා සමුපාකාර සමිතිය වෙන්නේ කොහොමද? මට ඒ කියන්නේ ඒ ඉඩම් විකිණීම වහාම නතර කරන්න ඔබතුමාලගේ අදහසක් නැද්ද මේ රජයේ දේපළ?
කරු ඇමතුමා
ඔබතුමා මේ මතු කරන ප්‍රශ්නේ නිසාම අපි කඩිනමින් එම සමුපකාර සමිතියේ නිලධාරීන් කැඳවලා පාලක මණ්ඩලයේ කැඳවලා මේ පිළිබඳ සාකච්ඡාවක් කරලා ගෙන ඇති ප්‍රගතිය සහ පවතින තත්ත්වය පිළිබඳවත් විමර්ශනයක් කරලා ඔබතුමාව දැනුවත් කරන්නම්. ඒ වගේම එහි තැන්පත්කරුවන්ටත් මේ සිදුවෙමින් තියෙන ක්‍රියාවලිය විසින් අගතියක් සිදු නොවෙන්නත් කටයුතු කරන්නත් අපේ අමාත්‍යාංශයට අපි මැදිහත් වෙනවා. ඒ පිළිබඳව පොරොන්දු වෙනවා.
ගරු අජිත් පෙරේරා මන්ත්‍රීතුමා, අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමගෙන් ඇසීමට
ප්‍රශ්න අසන අගමැතිතුමනි.
ගරු කථානායකතුමනි, A1, O2 ඒ සඳහා මේ දක්වා වැය කර ඇති මුදල රුපියල් මිලියන 217කි. A3 නව පාසල් ඉදිකිරීමේ සැලසුම අනුව යූ හැඩයේ සිව්මහල් ගොඩනැගිල්ලේ ප්‍රගතිය 100%යි ඉදිකිරීම අතරමඟ නැවති ඇති ගොඩනැගිල්ලේ ප්‍රගතිය 25%යි. A1, O2 අබලි ද්‍රව්‍ය නොමැති අතර මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේදී භූමියෙන් ඉවත් කරන ලද කළු ගල් පාසල වෙත බාර දී ඇත. ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලයෙන් තක්සේරු වාර්තා ලබා දී ඇත. පාසල විසින් වෙන්දේසි කර ඉවත් කිරීමට හැකියාව ඇත. A3 සම්පූර්ණ වශයෙන් ඉතිරි වැඩ නිම කිරීමට වර්තමාන තක්සේරුවට අනුව රුපියල් මිලියන 300ක් පමණ වැයවන බව ප්‍රාදේශීය ඉංජිනේරු විසින් දන්වා ඇත. 2025 වර්ෂයේ අතුරු සම්මත අයවැය මගින් පළාත් ප්‍රධාන ලේකම් වෙත අවශ්‍ය ප්‍රතිපාදන වලින් කොටසක් වෙන්කර දී ඇති අතර ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිත අයවැය මගින් ඉතිරි ප්‍රතිපාදන වෙන්කර දීමට නියමිතය. ප්‍රශ්නය අදාළ නැත.
ගරු අගමැතිතුමනි, ස්තුතිවන්ත වෙන ඔබතුමියට මේ ප්‍රශ්නයට පිළිතුරු දීම ගැන. ළගම පාසල හොඳම පාසල ව්‍යාපෘති යටතේ ලංකාවෙන්ම ව්‍යාපෘති ආරම්භ කරපු ස්ථානය බණ්ඩාරගම ප්‍රදේශයේ ඉහළ මට්ටමේ ද්විතීයික අධ්‍යාපනය ලබා දෙන පාසල්වල හිඟයක් තිබෙනවා. බණ්ඩාරගම මධ්‍ය මහා විද්‍යාලයේ පමණයි ජාතික පාසලක් තිබෙන්නේ. එතකොට මේ තත්ත්වය තුළ නගරයට ඉතාම ආසන්නයේ තියෙන මේ විද්‍යාලෝක විද්‍යාලය ඉහළ පෙළේ පාසලක් බවට පත්කිරීමට විභවයක් තියෙන බව හඳුනාගත්ත නිසා තමයි ඒවකට මේ පාසල සංවර්ධනය කිරීම සඳහා කටයුතු කරේ. මම හිතන්නේ ඒ නිසා මම ඔබතුමියගේ ඉල්ලා සිටින්නේ සම්පූර්ණම මාස්ටර් ප්ලෑන් එකක් තියෙනවා මේ පාසලට. ඒ මාස්ටර් ප්ලෑන් එකේ තියෙන ඉතුරු අඩුපාඩු සියල්ලම ප්‍රමුඛතාවයක් දීලා ඉතාම ලස්සනට හදලා තියෙන පාසලක් මම ඔබතුමියට ආරාධනා කරනවා මේ පාසලේ දැනට තිබෙන කටයුතු නිරීක්ෂණය කරන්න කියලා. එතකොට ඔබතුමියට තේරුම් ගන්න පුළුවන් වෙයි මේ මෙවැනි ආකෘතියන් ඉස්සරහට අරන් යන්න පුළුවන්. අපේ නලින් ජයසි සැමතුමාට එතන සහභාගී වෙන්න පුළුවන්. එතුමත් මේ දන්නවා හොඳටම මේ ප්‍රදේශය ගැන. මේ ආකෘතිය ඉතා වැදගත් ආකෘතියක්. ඒ වගේම හැම ප්‍රදේශයකම අංග සම්පූර්ණ පාසලක් ගොඩනගලා අවසන් කරගන්න පුළුවන් වෙනවා නම් මම දන්නවා රජයේ මුදල් අඩුපාඩුකම් තියෙනවා කියලා. ඒත් අඩක් නිම කරමු මෙවැනි ව්‍යාපෘති සම්පූර්ණකින් වැදගත් වෙනවා. ඒ නිසා මම ඔබතුමියගෙන් පළවෙනි ප්‍රශ්නේ වශයෙන් අහන කාරණේ තමයි මාස්ටර් ප්ලෑන් එකම තියෙනවා. ඒ කියන්නේ දැන් අපි ප්‍රාථමිකාංශය තමයි හදලා ඉවර. ද්විතීයකාංශයේ ගොඩනැගිල්ලේ එක කොටසක් තමයි මේ හදලා තියෙන්නේ. ඔබතුමිය සඳහන් කරන මිලියන 300 අදාළ වෙන්නේ ඒ ද්විතීයික අංශයේ ගොඩනැගිල්ලේ දැනට නතර කර ඇති කොටස. මොකද භූමියේ ඉඩකඩ නැති නිසා ඉහළට තට්ටු හතරක් දක්වා මේ හැම ගොඩනැගිල්ලම ඉදි වෙනවා. ඒ නිසා ගරු කැමැතුමනි ඔබතුමිය කටයුතු කරනවද ලබන වසරේදී ප්‍රමුඛ ආදර්ශ ව්‍යාපෘතියක් වශයෙන් සලකලා මේ පාසලේ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කරන්න?
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමිය. අපි අදහස් කරන්නේ අත වශයෙන් ඔබ දන්නවා මේක 2016 2020 තුළ කෙරුණ අර ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ සිද්ධ වුණ දෙයක්. අපි අත වශයෙන්ම මේ මොහොතේ ඒ ව්‍යාපෘතිය යටතේ ඒ තෝරගත්ත පාසල්වල වැඩ පිළිබඳ සමාලෝචනයක් කරනවා. මොකද බොහෝ පාසල්වල මේ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඒ ව්‍යාපෘතියට තෝරගත්ත පාසල් අඩක් නිම කළා භාගෙට භාගයක් අතර මග නැවතිලා තියෙනවා. ඒ නිසා අපි මේ වෙලාවේ සියලුම පාසල් සමාලෝචනය කරමින් අපේ සැලැස්ම අනුව සියලුම දරුවන්ට අර කිලෝමීටර් 3ක රේඩියස් එක ඇතුළත යන්න පුළුවන් ප්‍රාථමික පාසලත්, එහෙම පාසල් ගණනාවක් එකතු කරමින් යන්න පුළුවන් අංග සම්පූර්ණ ද්විතීයික පාසලක් වෙනුවෙන් වර්ධනය කිරීම සඳහා ඒ සැලසුම් කරගෙන යනවා. එතකොට අපි ආයෙත් මේක මුල ඉඳන් කරන්න නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ. දැනට ඔය භාගයට කරගෙන යන ව්‍යාපෘතිවල ඒ ඉස්කෝල තෝරගෙන ඒ ඉස්කෝල ඒ අනුව කරගෙන ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඔබ කියන විදිහට මම මේ පාසල ගැන බලන්නම්. ඒකේ මාස්ටර් ප්ලෑන් එකක් තියෙනවා නම් ඒක කරගෙන යන ඒක දිනු කරන්න පුළුවන් පාසලක් නම් අනිවාර්යයෙන්ම අපේ අවධානය මේකට යොදවන්න පුළුවන්.
ඒ වගේම ඔබතුමීගේ කාලය ඉතු කරන්න මම තව ප්‍රශ්නයක් බ්‍රහස්පතින්දට එන්න තියෙනවා. ඒ ප්‍රශ්නේ තියෙන්නේ බණ්ඩාරගම ප්‍රදේශයේම වැවිත මෛත්‍රී මහාවිද්‍යාලයේත් කිඳල්පිටේ සාරාලංකාර විද්‍යාලයේත් තෙමහල් ගොඩනැගිලි දෙකක 90%ක් විතර වැඩ අවසන් වෙලා තියෙනවා. අවසානම අධීර තියෙන්නේ ලොකු මුදලක් වැය වෙන්නේ නැහැ. මම ඔබතුමීගේ අවධානය යොමු කරනවා. මම බ්‍රහස්පතින්දට මේ ප්‍රශ්නේ අහන්න නැති බව මම ඔබතුමීට දැනුම් දෙනවා. ඒතකොට ඔබතුමීගේ කාලය ඉතු කරගන්න පුළුවන්. බොහොම ස්තුතියි.
ගර්මාන්තිතුමා ඒ වගේ ඔය 90%ක් 80%ක් වගේ ඉවර කරලා තියෙන පාසල් වල ගොඩනැගිලි වලට අපේ ප්‍රමුඛතාවය දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒක තමයි මම කියන්නේ නැවත අවධාරණය කරනවා. මේක සමාලෝචනය කරනවා අපි. ඒ බිල්ඩින්ග් සියල්ලම ගැන අපේ අවධානය යොමු වෙලා තියෙනවා. බොහොම ස්තුතියි.
ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා මුදල් ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට
තනකතුමනි මම හතරවෙනි ප්‍රශ්නය අසනවා. I ask question number.
Here it goes as A, B, C. Roman simple. First, okay. Last 30 years. Okay, question. Sorry. මේ ගරු අමාත්‍යතුමා වෙනුවෙන් මම පිළිතුරු සපයනවා. පසුගිය අවුරුදු 30ක වර්ධන වේගය පිළිබඳව කින් එක මම හිතන්නේ කියන්න අවශ්‍ය නැහැ. දත්ත 30ක් තියෙන නිසා ඒ සාරාංශය ඉදිරිපත් කළොත් මේ average growth එක 4.2ක මට්ටමක තියෙනවා. ඒ නමුත් විචලතාවයන් පෙන්눔 කරනවා සමහර, ඒ කියන්නේ වැඩිම වර්ධනයක් 2012.91කුත්, ඒ වගේම ඍණ වර්ධනයක ඍණ 7.3ක වර්ධනයක් 2022ෙත් පෙන්ලා තියෙනවා. මේ ලේඛනය මම සභාගත කරන්න ඉදිරිපත් කරන්නම්. ඊළඟට 4A2 ඊළඟ වසර 15 සඳහා ආර්ථික පුරෝකථනයන්. ඇත්තටම ආර්ථික වර්ධනය පිළිබඳ පුරෝකථනයන් දැනට විවිධාකාරයට සිදු කරගෙන එන දැන් තියෙන තත්ත්වය අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවත් මැදිහත් වෙලා 2024 අංක 44 දන්න මූල්‍ය කළමනාකරණ පනත අනුකූල පුරෝකථනයන් කරන්න. එතෙන්දී මේ යොදා ගන්නවා ඔටෝ රිග්‍රෙසිව් ඩිස්ට්‍රිබියුටඩ් ලැග් මොඩල් කියලා එකක්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ ආකෘතියට අනුව පුරෝකථනය කිරීමේදී යම් ගැටලු තියෙන බවක් අපිට පෙනෙනවා. මේ පිළිබඳ යම් රිවිෂන් එකක් අපි බලාපොරොත්තු වෙනවා. උදාහරණයක් විදිහට පෙන්නුවොත් මේ මොඩල් එකට අනුව යොදපුවාම 2024 පුරෝකථනයේ විදිහට තිබිනේ 2%. නමුත් අපි දන්න පුරව කතනයන් විදිහින් විදිහ වෙනස් වෙනවා. නමුත් මේ වෙනකොට ඒ 2024 පුරව කතනය 404.5 මට්ටමට ළඟා වෙමින් තියෙනවා. ඒ වගේම ඔව් සෙක්ටර්ස් තියෙන්නේ ආ එක කොටසේ. මේ ප්‍රශ්න මම මග ඔක්කොටම අවශ්‍යද? මේ මේ ටික අතහැරලා ටික
10 කිව්වොත් ඒ ඇති.
ආ රයිට්. සෙක්ටර්ස් 10 ප්‍රධාන වශයෙන්ම මානව සම්පත Human Resource Development ඒක සම්බන්ධ කරන අධ්‍යාපනය සෞඛ්‍යත් සම්බන්ධ කරගත්තු එක. දෙක මේක ඕඩර් එකට මම ඕඩර් එක කියන්නේ ප්‍රයොරිටි නෙමෙයි. 1 2 3 මොඩර්න් ඇග්‍රිකල්චර් කෘෂිකර්මාන්තය. 3 බලශක්තිය. 4 ඩිජිටල්කරණය. 5 සංචාරක කර්මාන්තය. 6 තොරතුරු තාක්ෂණය. 7 ධීවර හා ආශ්‍රිත සමුද්‍ර සම්පත් ශේත්‍රය. 8 ප්‍රවාහන ශේත්‍රය. 9 සුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත. ඒ වගේම 10 අපි මේ සියල්ලටම පදනම වෙන ක්ලීන් ශ්‍රී ලංකා කියන ව්‍යාපෘතියත් යොදා ගන්නවා. ඒක සෑම සංවර්ධනයකටම සහ සමස්ත ආර්ථිකයේ ඉහළට එසවීමේ ව්‍යාපෘතියක් විදිහට.
ඒකේ 2-3 කොටසක් කියන්න පුළුවන් නම් එමුතුමා.
තුරු දිනයකේ 2 දේශීය ආයෝජකයන් සහ විදේශීය ආයෝජන සම්බන්ධයෙන් කනේ. ඔව් එතනත් දැන් මේ පුරෝකථනයන් සිද්ධ කරලා තියෙන්නේ මේ දැනට තියෙන තත්වයන් සැලකිලිට භාජනය කළ විශේෂයෙන්ම පසුගිය තත්වයන් පසුගිය ප්‍රවණතාවයන් සහ උපකල්පන කීපයකට යටත්ව. නමුත් අපි ඒක වෙනස් කරන්න දිවි බලාපොරොත්තු වෙනවා. දැන් අපි දිවිදිරිපත් කරලා තියෙන්නේ මෙන්න මේ විදිහේ දේශීය ආයෝජන පැත්තෙන් ගත්තාම 2025 දී ඩොලර් මිලියන 879 ක පුරෝකථනයක් කරලා තියෙනවා. ප්‍රධාන උපකල්පන බවට පත් වෙලා තියෙන්නේ මම අර කලින් සඳහන් කළා වගේ අතීත ප්‍රවණතාවය. ඒ වගේම අපි මොන වගේ ඉන්සෙන්ටිව් පැකේජස් දෙනවද කියන එක. ඒ වගේම ඉන්වෙස්ට්මන්ට් ක්ලයිමේට් එක ඉම්ප්‍රූව් කරන්න පුළුවන් කියන උපකල්පනයේ මත. ඒ වගේම කන්සිස්ටන්ට් පොලිසි මේන්ටේන් කරනවා කියන උපකල්පන මත. නමුත් අපි විශේෂයෙන් අවධානය යොමු කරනවා දැන් මේ ආයෝජනවලදී දේශීය ආයෝජකයන්ට වැඩි يعني ප්‍රමුඛතාවය හෝ අදාළ ආයෝජන කිරීමේ පහසුව ease of doing business situation එකක් ඒ වගේම level playing field එකක් conducive environment එකක් සකස් කිරීම තමයි මෙතන ප්‍රධාන වෙන්නේ. එතෙන්දී සහන ලැබීම පවා අපි සිදු කරන්න උත්සාහ කරන්නේ අර මූලෝපාය ප්‍රධාන economic development plan එක යටතේ. විදේශීය ආයෝජන සම්බන්ධයෙන්ුත් මේ පුරෝකථන කරලා තියෙන්නේ ඒ තියෙන தત્ත්වය මේ උපකල්පන මතමයි. නමුත් ඒ වෙනස් විය යුතුයි. මොකද ඒ උපකල්පන මත විදේශීය ආයෝජන කැඳවීමට ගත්තු උත්සාහයන්ගේ අවසාන ප්‍රතිඵලයේ විදිහට අපිට ප්‍රමාණාත්මක FDIs ඇවිල්ලා නැහැ. ඉතින් මේකත් 2034 වෙනකම් පුරෝකථනය කරලා තියෙනවා. ඒකත් මම සභාගත කරන්නම්. අපි විශාල උත්සාහයකින් ආමු වශයෙන් ඩොලර් බිලියන 2 එක වාර්ෂිකයකට බිලියන 2ක්වත් ගෙන්නා ගැනීම සඳහා. ඉතින් මෙතෙන්දී ප්‍රචේස ප්‍රමුඛතාවයන් අපි දෙනවා. එකක් තාක්ෂණයේ කැඳවීමත් ඒ වගේම තමයි අපිට ප්‍රාග්ධන අවශ්‍යතා සම්පූර්ණ කරගන්න බැරි නම් එවැනි ව්‍යාපෘති වලටත් අපි අවධානය යොමු කරනවා. ඒ වගේම විශේෂ සැලකිල්ලට භාජනය කරනවා විදේශීය සහ දේශීය ආයෝජන කැඳවීමේදී. දැන් ලංකාව මේ ඇන්ටි මනි ලොන්ඩරින් සහ කියන්නේ ත්‍රස්තවාදයට මුදල් සැපයීම කියන කාරණා සම්බන්ධ කාරණේදී අපි ඉන්නේ ග්‍රේ ලිස්ට් එකේ. ඒ ග්‍රේ ලිස්ට් එක ඉහළට යොදා ගැනීම කියන කාරණේදීත් අපි විශේෂ විමර්ශනයක් යටතේදී ප්‍රමුඛතාගත කරලා මේ ආයෝජන වලට මැදිහත් වෙනවා.
කතානායකතුමනි ඇමතුමාගේ සවිස්තර පිළිතුරට 2025 වර්ෂයේ මං හිතන්නේ ජාත්‍යන්තර මූල්‍ය ආර මුද්‍රත් සමග ආණ්ඩුව ඇති කළ තියෙන ගිවිසුම අනුව 15%ක් තම දලා දේශ නිෂ්පාදනය උපයන්න අවශ්‍යයි. ඒ කියන්නේ මිලියන් 5000ක් විතර. ඉතින් මේක මේ යන ක්‍රමය අනුව ඔබතුමාලට ආයෝජනය මම ප්‍රශ්න ඇහුවේ අත්‍යවශ්‍ය වෙනවා මේකේ ආර්ථික ප්‍රසාරණ කිරීමට. ඉතින් ඒ අනුව ඔබතුමා කිව්වේ ජාත්‍යන්තර මූල්‍ය ආරමුදලේ තියෙන ප්‍රතිපත්ති කියන එක නොවේ, ආණ්ඩුවේ ප්‍රතිපත්ති මොනවද කියලා බලලා මේක පුළුවන් තරම් දේශීය සහ විදේශ ආයෝජකයන් ගෙන්න ගන්න පුළුවන් මාර්ගයක් ඇති කරන්නේ කොහොමද කියන එක තමයි අවශ්‍ය වන්නේ. මොකෝ ඉන් ප්‍රින්සිපල් ඇග්‍රීමන්ට් එකේ මේ 15% කියන මිලියන් 5000 ලෙහෙසි කාර්යභාරය නොවේ. මේක ඉන්ෆ්ලේෂන් ටාගට් කළා විතරක් කරන්න බෑ. ඒ නිසා මම ඔබෙන් අහන්නේ කොහොමද අපි මේකේ පුළුවන් තරම් ධෛර්යමත් කරලා කොහොමද අපි මේ ආර්ථික ප්‍රසාරණය කළ මිලියන් 5000 හොයාගන්නේ?
ඇත්ත මේ කියන්නේ මෙතනින් අදහස් කරන්නේ නැහැ මේ රාමුව ඇතුලේ මේ කියන්නේ ඒ ගයිඩ්ලයින් එක විතරක් ෆලෝ කරලා ඉන්ෆ්ලේෂන් ටාගට් වලින් මේක දිනු කරන්න පුළුවන් කියලා. නමුත් නොවැළැක්විය හැකි මත හේතුවක් මතම දැන් මේ තියෙන මොකද්ද අපේ මුදල් රාජමූල කළමනාකරණ පනතට අනුව අපිට මේ වර්ෂයට 2025 වර්ෂයට සීමාවන් පැනවිලා තියෙනවා. එකක් වියදම් සීමාව සහ ආදායම් සීමාව. ඒ පදනම් වෙලා තියෙන්නේ පුරෝකථනය කරන ලද GDP එක මත 2025. ඒතොර ඒ පුරෝකථනය කරන්න වෙලා තියෙන්නේ IMF එකේ පුරෝකථනය කරලා IMF එකත් සහිතව. මොකද මේ වැඩසටහන වල හිටපු නිසා නෑ මේ IMF ප්‍රෝග්‍රෑම් එක ඇතුළේ මේ වැඩසටහන සිද්ධ වෙලා තියෙන්නේ. ඔයක තමයි මම කියන්නේ දැන් මේ පුරෝකථනය කිරීමේදී ඒකේ ප්‍රධාන කාර්යභාරය කරන්නේ රාජ්‍යමූල දෙපාර්තමේන්තුව. ඒක රාජ්‍යමූල දෙපාර්තමේන්තුව අනුගමනය කරද්දී මේ පුරෝකථනයේදී යම් යම් ස්ටැටිස්ටිකල් පැකේජස් යොදා ගන්නවා. මම කියන්නේ මේකෙන් සියලු ආර්ථිකයක් ඔබතුමාත් දන්නවා 100%ක් ආර්ථික නිර්ණකේ දේවල් පුරෝකථනයේ 100%ක් කරන්න බෑ. විශේෂයෙන් මේ ස්ටැටිස්ටිකල් පැකේජ් එකකින් දැනට තමයි අපි හඳුනගෙන තියෙනවා මේ ඔටෝ රිග්‍රෙසිව් ඩිස්ට්‍රිබියුටඩ් ලැග් මොඩල් එකේ කැටළු ගණනාවක් තියෙනවා. නමුත් දැන් ඒ අපි පුරෝකථනය කරලා තියෙන්නේ 33000කට. ඒ 33000 යටතේ ඉන්නකොට තමයි මේ රාමුවකට හිර වෙලා තියෙන්නේ. ඒකෙන් 13%ක් ජාජ්‍ය වියදනුත් 15%ක් රාජ්‍ය ආදායම. ඒකට අවශ්‍ය ප්‍රතිපත්ති මේ රාමුව ඇතුලේ වඩාත්ම සාධාරණ සහ සාධාරණ පදනමකින් මේ බදු රාමුව සකස් කර නැත්නම් ෆිස්කල් මෙෂර්ස් අපි යෝජනා කරලා තියෙනවා. හැබැයි ඔබතුමා සඳහන් කරා වගේම මේ ඉදිරියට යන අපේ ප්‍රධාන අරමුණ වෙන රටේ නිෂ්පාදනය වැඩි කරගන්න. ඒ නිෂ්පාදනය වැඩි කිරීමේදී ආයෝජන පුළුල් කිරීම විකාශනය කිරීම වැඩසටහන අනිවාර්යයෙන්ම අපි වෙනස් කරනවා සංශෝධනය කරනවා.
කර මන්ත්‍රී
මම ඔබතුමාගෙන් ප්‍රවෘත්තිමකින් අහන්නේ මොකෝ ආර්ථිකය දියුණු කිරීම විතරයි රටක් සම්වර්ධන කරන්න පුළුවන්. ඒ නිසා තමයි මේකේ ඔබේ ප්‍රතිපත්තිය ඉල්ලීම තමයි මට අවශ්‍ය වන්නේ. මොකෝ රජ්‍ය නිලධාරීනෝ දුන්නොත් දෙන්නේ මෙතන නිකන් උත්තරයක් දෙන්න විතරයි. දැන් සුළු සහ මධ්‍යම ව්‍යාපාරිකයන් 70%ක් මේ රටේ ආර්ථිකය හොබවනවා. මේකේ අද තියෙන පොලි අනුපාතය අනුව 13-15 අතර කවදාක්වත් මේ සුළු සහ මධ්‍යම ව්‍යාපාරිකයන් නැගී සිටින්න බෑ. ඒ නිසා මම ඔබෙන් ඉල්ලන්නේ මේක ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් වශයෙන් ගන්න. මේක මහ බැංකුවේ ප්‍රතිපත්තියක් නෙමෙයි. මේක කොහොමද අපි 108-9 ප්‍රතිපත්තියට ගෙනල්ලා සුළු සහ මධ්‍ය ව්‍යාපාරිකයන් තමයි වැඩියෙන්ම බැට කෑවේ. මොකෝ 10-12ක සූදානමින් සිටි 2020 එක පාට 30%ක් ගෙවන්න වුණා. මේක තාම රියලයින්මන්ට් එකක් වෙලා නැහැ. ඒ නිසා මම ඔබෙන් අහන්නේ කරුණාකරලා කොහොමද මේක දිරිමත් කරලා රටේ ආර්ථිකය මේ ට්‍රිලියන් 33 හොයලා ඒකෙන් 115 හොයාගෙන මේ රට හෙව්වේ නැත්තම් අපි ආර්ථිකය අමාරු තත්ත්වයකට යන එක තමයි මම ඔබෙන් අල්ලන්නේ කොහොමද අපි එකට වැඩ කරන්න තියෙන්නේ.
ගරු අමතුමා
බොහොමත් ස්තුතියි. ඒක දැන් අපිට මේ මොහොතේ තියෙන දත්ත අනුව එහෙම පෙනෙන්න පුළුවන්. විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරීන් ආණ්ඩුව කියන කාරණේදී අපේ අතීත අත්දැකීම් වල මේ ගැටුම පෙනෙන්න ඇති. ඇත්තටම මේ මාස දෙකක විතර කාලය ඇතුළතදී අපි රාජ්‍ය නිලධාරීන්ගේ විශේෂයෙන් මුදල් අමාත්‍යාංශයේ සියලු මාංශික සාකච්ඡා කරපුවාම අපිට දැඩි විශ්වාසයක් තියෙනවා. ඒගොල්ලන්ගේ ලැබෙන සහාය, ඒ කියන්නේ අපි එකට වාඩිලා මේ කටයුතු කිරීමේදී අපිට ඕන ආකාරයට මේ අදාළ රාජ්‍යමූල කළමනාකරණය කිරීමේ වැඩ කටයුතු කරන්න පුළුවන් කියලා අපි උන් ඈත් කරනට ඇත්තටම එකට මේ වැඩ කටයුතු කරමින් ඉන්නවා. ඔබතුමා සඳහන් කරා වගේ නිෂ්පාදනය වැඩි කිරීම දැන් ආර්ථිකයක එක කොටසක් තමයි වෘද්ධිය growth එක. ඒක නිෂ්පාදනය වැඩි කිරීමේ කාරණේදී ශුද්ධ සුළුවා මධ්‍ය පරිමාණ කර්මාන්ත පුළුල් කිරීමේ වැඩසටහන අපි ඉදිරිපත් කරනවා ඉදිරියේදී. දැන් මම කලින් සඳහන් කරේ 2025 දී තියෙන අර framework එක ඇතුලේ තියෙන්නේ. ඒක achieve කරාට පස්සේ අපිට ක්‍රමිකව 2028 යන්න පුළුවන්. නමුත් 2025 ඇතුළතදීත් මේ සංවර්ධන උපාය මාර්ග ළඟා කරගන්න හැටි අපේ විසර්ජන පනත් කෙටුම් පතේදී ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව තමයි මේ සංවර්ධන ඉලක්ක අපිට ළඟා කරගන්න පුළුවන් වෙන්නේ. ඒත් එක්කම අපි විශේෂයෙන් අවධානය යොමු කරනවා මේ growth එක. ඒ කියන්නේ වෘද්ධියෙන් පමණක් වෘද්ධිය ලබා ගත්තට රට ඇතුලේ ඒ සංවර්ධනයක් බවට පත් වෙන්න නම් ඒ ප්‍රතිලාභ මහ ජනතාව අතරට සාධාරණ විදිහට බෙදිලා යන්නට ඕනේ. නමුත් මේ වෙනකොට තියෙන තත්ත්වය තමයි එහෙම බෙදිලා යන්නේ නැහැ. ගිනි කෝෆිෂන්ට් එක ගත්තත් එන්න අපි ගනුගමනය කරපු සර්වේස් වලින් අපේ ගිනි කෝෆිෂන්ට් එක 0.5ට කිට්ටු වෙමින් තියෙනවා. 0.39 තිබිච්ච එක. ඒෙන් අදහස් කරන්නේ එන්න ආදාය බෙදී යාමේ විෂමතාවයේ වර්ධනය වෙලා අපි මේ වගේ ආර්ථික වෘද්ධින් අත්පත් කරගත්තත් ණය ලබා ගත්තත් කළත් විවිධ සංවර්ධන ව්‍යාපෘති කතා කළත් මේ වෙනකොට රට තියෙන්නේ එවැනි තත්වයක. ඒ නිසාම තමයි විශේෂයෙන් මේ තත්වය වෙනස් කිරීමේදී මහ ජනතාව ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීම සඳහා අපි විවිධ වැඩසටහන් අනුගමනය කරනවා. ආර්ථිකය දියුණු කිරීමේ වගේම අර සමාජ ස්තරයේ මෙතෙන්ට සම්බන්ධ කරගන්න මේ මොහොතේදී අත්‍යවශ්‍ය සහනාධාර පවා අපි දෙන්න යෝජනා කරලා තියෙන්නේ. හුදෙක් සහනාධාර සඳහා නෙමෙයි, ඒ ජනතාව ජීවත් වෙන්න කන්න බොන්න මූලික අඩිතාලම යොදාගෙන ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ කරගන්න. ඔබ අදහස් කරපු කාරණා අපි සැලකිලිට භාජනය කරමින් ඒ පුරෝකථනයන් විතරක් නෙමෙයි ඒ වැඩසටහන් අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරන්න යෝජනා කරනවා.